Sí, al bastuble de mantituma.
Garbatana Gatuni, Udwar Bohmat Misuti, Visheshima, Ariat Jaitilika, Matuma, Kesoko Jana Ostavidi, Visheshim Matakranoni, Etuma, Mulima, Guru Rek Katia, Dual Petri Katia, Kati Tugala, Itabase, Edana Si Hattavidi, Deshapalta Pivisila. Hatahati Mahamatuan and Jagrahane Labagana, Parliament Mandure Katidat, Evagema Disamature Katidat, Visala Kari Barak, Istagarabu, Janata Seva Kistagarabu Naiki. Evagame Tumagana Katakradi, Abidamatakaran Bay, Tumara Suisesi, Daksakama Tibuna, Itamat Saralava, Karun Idibat Kraming, Janata, Lenuat Karan, Evagame Vishesha Katik Katiata, Etumata. විශාල හැකියාවක් තිබුණා ජනතාවට කරුණ අවබෝධ කරලා දෙන්න තේ දක්ෂතා සියල්ල එතුමා දේශපාලන ජීවිතය තුළ පාවිච්චි කරා ඒ වගේම එතුමා එක්සත් ජාතික පක්ෂයේ දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් වශයෙන් වගේම දිසා ඇමතිවරයෙක් හැටියටත් ඒ වගේම රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරලා 92 දී විශේෂයෙන්ම ලලිත් ගාමිණී Metumala, Aramba Krabu, Aragalator, Metumage, Sahayoge Labadila, Tamage Mantrikama, Paradur Tabala, Visheshem Rate, Yamyam Avasaula, Etumage, Hitatekawa Gatta Tindu, Samanding, Mangitane, Etuma Eteni, Nautin in Natu, now Pakshetekat, Dahiriwanto, Vadakrabu, Desapala Jacadator, Matakaranabula, Visheshem Metumata. Hatate Parliament to a new generating Gampa district to Vishala Kari Barak, Istakaranda Vasa Labuna, Parliament to Mandure Kadida Wada, Visheshem Disamature Kadiata, Katu Kirimatula, a district Sangwardinator, Vishala Sahoga, Etumar Labadinda, Avasa Udauna, Visheshem Mayavasavidi, a Paule, a Siludanato, a Pesoke, Prakaskan Silla Sirving, Ovumara Tisitu Antiming, Etumar Nuansua to a Pratna Kriming. Mavacha Swalpe, our Sankarno.
Garu Gamin Loge Metuma Garu Mindia Pabuadan Metuma
Garu Katana Ekatumani Meavastave Gampaha District and Eugene Kerpu, Ari Ratna Jaitilaka Garu Metuma Gana, Wachanaki Pekatakan and Lebana Navasta, the Magano Butamatamang Stutivantino, Uda Ari Ratna Jaitilaka Metuma Ekapi Sambandoni, Ekdasamase Hatahate, Metivarnate at Kali. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කාලේ එදා තිබුණු රජයට විරුද්ධව පක්ෂය ගොනු කරන කාලේ එතුමන්ලත් එක්ක අපි ඊටාම සමීපව කටයුතු කෙරුවා. ඒ වගේම ඒ හැම දෙයකදීම නොබියව ඉදිරිපත් වුණු නායකයෙක් හැටියට තමයි ජයතිලක මැතිතුමා අපි හඳුනන්නේ. ඒ වගේම 1983 මේ පාර්ලිමේන්තුවට මම පත් වෙලා ආවට පස්සේ එතුමා ඊටාමත්ම සමීප වැඩිහිටියෙක් හැටියට අපි එතුමාව ආශ්‍රය කරා මේ සභාවේ ගෞරවයත් ඒ වගේම මේ සභාවේ උත්තරීතර භාවයටත් වෙනුවෙන් දැවැන්ත ලෙස කැපවෙලා හිටපු නායකයෙක් එතුමා දියුල පිටියේ විතරක් නෙමෙයි මේ අපි සියලුම දෙනාගේ හැම දෙනාගේම සිත් දිනාගෙන හිටපු නායකයෙක් එතුමා ආගම සම්බන්ධයෙන් විශේෂයෙන් පන්සල් එතුමා ඊටාමත්ම ළඟින් ආශ්‍රය කරා මට මතකයි ඒ කාලේ බලගල්ල පිරිවෙනේ ඉතාමත්ම සමීප දායකයෙක් හැටියට තමයි එතුමා කටයුතු කළේ. ඉතින් ඒ වගේ ආගම ධර්මයේ වෙනුවෙන් සමාජයේ වෙනුවෙන් ඒ වගේම වැඩිහිටියෙක් හැටියට බුද්ධිමතෙක් හැටියට විශාල කැපකිරීමක් විශාල දායකත්වයක් එතුමාගෙන් අපිට ලැබුණා. එතුමා අපට අනාගතය ගැන කියලා දුන්නා. එතුමා ඒ වෙලාවේ ඔබතුමාට මතක ඇති ඔබතුමා මාට මතක හැටියට ඒ වෙලාවේ විදේශ තානාපතිවරයෙක් හැටියට ගිහිල්ලා හිටියේ. නමුත් මේ සභාවේ හයෙන් පහක බලයක් තිබුණු ආණ්ඩුවක්. එදා විරුද්ධ පක්ෂයේ හිටියේ 8 දෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 8 දෙනයි. විරුද්ධ පක්ෂයේ නායකත්වය අමරතලිංගම් මැතිතුමාට ගිහිල්ලා තිබුණේ. ඒ වෙලාවේ විරුද්ධ පක්ෂයේ ගෞරවය රකින්න විරුද්ධ පක්ෂයට අවස්ථාව දෙන්න විරුද්ධ පක්ෂයේ අදහස් පාගන්නේ නැතුව යට කරන්නේ නැතුව විරුද්ධ පක්ෂය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් තමයි ආරි රත්න ජයතිලක මැතිතුමා. ඒක මං අද මතක් කරනවා. මොකද එදා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන යෝජනා මේ සභාවට ගෙනා වෙලාවේ එතුමා මේ සභාවේ විවාදයට සහභාගී වුණේ නැහැ. එතුමා හදවතින් ඒකට එකඟ වුණේ නැහැ. එතුමා මමත් එක්ක කියලා දුන්න මේ 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 ගන්න ක්‍රියාව අපේ රටේ අනාගතයට දැඩි ලෙස බලපාන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් හැටියට තමයි එතුමා ඒක දැක්කේ. නමුත් මේ පක්ෂ විනය අනුව පක්ෂයේ තීරණ අනුව එතුමාට කටයුතු කරන්න සිද්ධ වුණා. නමුත් හදවතින් එතුමා ඉතාමත්ම ඍජුව ඒ අදහස් ප්‍රකාශ කරපු කෙනෙක් හැටියටයි මම දකින්නේ. ඉතින් ඒ නිසා එතුමා ඒ ගතිය අපි එතුමාගේ පාර්ලිමේන්තු ජීවිත කාලය තුළම අපි දැක්කා. ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත ඇතුළත් මුදලි මැතිතුමා ඒ දෝෂාභියෝගය ඉදිරිපත් කරන අවස්ථාවේ කිසි පැකිලීමක් නැතුව, කිසිම පසුතැවීමක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. එතුමත් එක්ක එදත් අපි ඉතාමත්ම සමීපව කටයුතු කළා. ඉතාමත්ම හිතවත්ව කටයුතු කළා. ඒ හැම වෙලාවකම එතුමා අපිට නායකත්වයක් දුන්නා. කිසි දෙයකදී ඍජුව අදහස් ප්‍රකාශ කරන්න බය වෙච්ච කෙනෙක් නෙමෙයි ආරි රත්න ජයතිලක මැතිතුමා. ඒ නිසා එතුමා දේශපාලනයේ සමහර වෙලාවල් වලට ඒ එතුමාගේ දේශපාලන ගමන කෙටි වුණාද කියලාත් මට හිතුණා. මොකද මේ රටේ දේශපාලනයේදී අපි හොඳට දකිනවා තමන්ගේ අදහස් සංගවාගෙන තමයි හුඟක් වෙලාවට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ 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 යුගයේ අපි දකින එක අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් ඒක ඒ එහෙම හිටියේ නැහැ. ආරියරත්න ජයතිලක මැතිතුමා එහෙම හිටියේ නැහැ. තමන්ගේ අදහස් තමන් කෙලින් කතා කරා. ඒ වගේම විරුද්ධ අදහස් වලට හැම වෙලාවෙම ඉඩ දුන්නා. එදා ඒක තමයි මං කිව්වේ එතුමා මේ විරුද්ධ පක්ෂයේ හිටපු ටික දෙනා වුණාට ඒ ටික දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ ඒ ටික දෙනාගේ අයිතිය රකින්න, ඒ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වුණු එක නායකයෙක් හැටියටයි මම ආරියරත්න ජයතිලක මැතිතුමා දකින්නේ. එතුමා ඒ තරම්ම ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා ඒ තරම්ම ජනතාවට සමීප වෙච්ච නායකයෙක්. එතුමා හැම වෙලාවෙම හැම කෙනෙක් එක්කම සුහදව, මිත්‍රව, ඉතාමත්ම ලෙංගතු ආශ්‍රය කරපු කෙනෙක්. කවදාවත් ඕනෑම රහසක් කියන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට තමයි අපි එතුමාව දැක්කේ. අපේ අදහස් අපිට කතා කරන්න බැරි වෙනකොට අපි එතුමත් එක්ක කියනවා. එතුමා කියනවා මේ වෙලාවේ මේ මෙතන තියෙන තත්ත්වය මේකයි, මේ නිසා මේ වෙලාවේ පොඩ්ඩක් නිස්සද්දව ඉන්න කියලා. එහෙම අවවාද අනුශාසනා උපදෙස් දීපු කෙනෙක් තමයි ආරියරත්න ජයතිලක මැතිතුමා. එහෙම මන්ත්‍රීවරු කලාතුරකින් අපිට හම්බ වෙන්නේ. මොකද මේ කාලේ මේ පාර්ලිමේන්තුව තුළ මම දැන් මේක අපි දැක්ක අත්දැකීම් වල හැටියට එහෙම උදවිය ඉතාමත්ම විරලයි. එහෙම තවත් මන්ත්‍රීවරයෙකුට, තවත් ලාබාල මන්ත්‍රීවරයෙකුට එහෙම උපදෙස් දෙන උදවිය විරලයි. මේකේ අද තියෙන්නේ පුදුමාකාර විදිහේ වැඩපිළිවෙලක්. ඉතින් ඒක ගැන අපි කතා කරොත් ඒක වෙනත් පැත්තකට යනවා. ගරු කතානායකතුමනි, ආරියරත්න ජයතිලක මැතිතුමාගේ ඒ අභාවය අපේ ජාතියට, රටට විශාල පාඩුවක්. විශාල පාඩුවක්. ඉතින් ඒත් කරන්න දෙයක් නැහැ. එතුමා මේ රට කරපු සේවය, මේ පාර්ලිමේන්තුව තුළ ඉඳගෙන කරපු සේවය අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ එහෙම අමතක කරන්න පුළුවන් සේවයක් නෙමෙයි එතුමාගෙන් සිද්ධ වුණේ. හැම කෙනෙක් එක්කම මිත්‍ර වෙච්ච පුද්ගලයෙක්, හැම කෙනෙක් එක්කම විහිළු කරපු පුද්ගලයෙක්, හැම කෙනෙක් එක්කම සන්තෝෂයෙන් මේ සභාවේ කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ වගේ මන්ත්‍රීවරු, ඒ වගේ දේශපාලනඥයෝ, ඒ වගේ දිසායමතිවරු අපිට අනාගතයේ නැවත දකින්න ලැබෙන්න අපි පින් කරන ඇතේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම මේ වෙලාවේ එතුමාගේ පවුලේ සියලු දෙනාටම, විශේෂයෙන් මදු ජයතිලක නීතිඥතුමිය ඇතුළු ඒ පවුලේ සියලුම සමාජිකයන්ට එතුමාගේ අභාවය, ඒ වගේම අපේ කනගාටුව ප්‍රකාශ කරන ගමන් එතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පේ මම අමාරු.
ගරු ලකි ජයවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, සේනාකෝරළේ ගම්පා දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රදේශයේ වැදගත් පවුලක ජන්මලාභය ලබා දශක 9කට අධික කාලයක් අප සමාජයේ යහපත් ජීවිතයක් ගත කරමින් රටට, ජාතියට, සමාජයට අද්විතීය සේවාවක් ඉටුකොට අභාවප්‍රාප්ත වන්නට යෙදුණ ආරියරත්න ජයතිලක මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරන මේ අවස්ථාවේ, මේ උත්තරීතර භාවයේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් සලසා දීම පිළිබඳ ඔබතුමාට පළමුව ස්තුතිවන්ත වෙනවා. එක්දාසනමසේ ඇත්තෑවේ ක්‍රියාකාරි දේශපාලනයට පිවිසුණු මෙතුමා දීර්ඝ කාලයක් ගුරු වෘත්තිය යෙදෙමින් මෙරටේ අධ්‍යාපන ශාස්ත්‍රයට විශාල සේවාවක් සැලසූ කෙනෙක් කියන එකත් අපි දකිනවා. ඒ වගේම නීතිඥ වෘත්තිය යෙදෙමින් නීතිඥ සේවය මේ රටට සේවා සලසන්නටත් එතුමා කටයුතු සලසලා තියෙනවා. 1970 පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කරලා ඉන් පරාජය වුණාට පස්සේ මම හිතන්නේ පරාජය දැකලා එතුමා දේශපාලනයෙන් අයින් නොවී දියුලපිටිය මැතිවරණ කොටසේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ඒ ආසනය සංවිධානය කරමින් වසර 17ක් පමණ කාලයක් වාමාංශික බලකොටුවක් පැවති දියුලපිටිය මැතිවරණ කොටසේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මන්ත්‍රණය දිනවන්නට 1977 ක්‍රියාකලා කියන එක අපි දන්නවා. ඒ නිසා මෙතුමා පරාජයේදී පලාව නොගී මෛතන් ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ උදාර නායකයෙක් විදිහට අපි දකිනවා. 1977 පාර්ලිමේන්තු පිවිසලා එතුමා මම හිතන්නේ 1977 පාර්ලිමේන්තු පිවිසුණු මන්ත්‍රීවරු මේ රටේ වාසනාවන්ත මන්ත්‍රීවරු විදිහට අපි දකින්නේ. විශාල වැඩ කොටසක් මේ රටට කරපු මන්ත්‍රීවරු විදිහට එයයි පිළිගන්නට පුළුවන්. අයම් පාක බලයක් ලැබපු එක්සත් ජාතික පක්ෂය තුල ඒ කට්ටියගේ ක්‍රියාකාරීත්වය තුල විශාල සේවාවක් මේ රටට විශේෂයෙන්ම තමන්ගේ මැතිවරණ කොටසට කරන්නට එයට ශක්තිය උදා වුණා. ඉතින් ඒ තුල දියුලපිටි මැතිවරණ කොටසට විශිෂ්ට ගණයේ සේවාවන් සලසමින් කටයුතු කළ එතුමා ගම්පා දිස්ත්‍රික් අමාත්‍යවරයා විදියට වසර 6ක් වගේ කාලයක් ගම්පා දිස්ත්‍රික්කේටම විශිෂ්ට ගණයේ සේවාවක් සැලසුවා කියන එක අදත් දැකගන්න දැනගන්න අවස්ථාව අපිට තිබෙනවා. එසම් මා තියන්නේ වසර 14ක් වගේ කාලයක් එතුමා පාර්ලිමේන්තුවේ කටයුතු කරමින් දිසා ඇමතිවරයෙක් විදියට ඒ වගේම ඛනිජ බැලි ඇමතිවරයා විදියට මම හිතන්නේ මේ රටට විශාල සේවාවක් සැලසුවා කියන එක අපි අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා. එවන් නායකයෙකුගේ අභාවේ අපිට විශාල පාඩුවක්. මේ කෙසේ වෙතත් එතුමා ඒ කෙටි කාලය තුනම වසර 14ක වගේ කෙටි කාලය තුල බලයක් ඇති රජයක් තුල විශාල වශයෙන් ක්‍රියාකාරී වුණ මන්ත්‍රීවරු කේතර අපි දකිනවා. ඉතින් සැබෑ මානවිතවාදියෙක් විදිහට එතුමා සෑම අවස්ථාවක මනුෂ්‍යයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියා කළ දේශපාලනඥයෙක් විදිහටත් අපිට දකින්නට පුළුවන් වෙලා තියෙනවා. එසා විශේෂයෙන් එතුමා එදා ඉඳන් ඒ කාලය තුල කළ සේවාව අදත් ගම්පා දිස්ත්‍රික්කයේ සෑම කෙනෙක්ම ඒ කතා බාට ලක් කරමින් එතුමා කළ සේවාව සදානුස්මරණය පවත්වාගෙන යන්නට කටයුතු සලසනවා කියන එක අපි දකිනවා. එසා මේවන් නායකයෝ රටට ආදර්ශයක්, අපිට ආදර්ශයක්. ඒ ආදර්ශයන් තුළ ඉදිරියට යන්න අපි සියලු දෙනාම අදිටන් කරගෙනමු කියන ප්‍රාර්ථනාව තබමින් අභාප්‍රාප්ත වන්නට යෙදුණ හාරිරත්න ජයතිලක මැතිතුමාන්ගේ අභාවය පිළිබඳ පවුල වෙතේ ශෝකය ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ මානවර දිස්ත්‍රික් ජනතාවගේ ශෝකයක් පළ කරමින් අභාප්‍රාප්ත හාරිරත්න ජයතිලක මැතිතුමාන්ට නිවන් සුව අත්වේවායි පතමින් මම නවතිනවා.
ස්තුතියි. ස්තුති ගරු ඉන්දික අනුරද්ධ මන්ත්‍රීතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. අභාවප්‍රාප්ත ගරු ආරියරත්න ජයතිලක මැතිතුමාගේ ශෝක යෝජනාව ගෙනෙන අවස්ථාවේදී එතුමා ගැන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මම ගෞරවයක් කොට සලකනවා. විශේෂයෙන් 1923 10 මාසයේ 26 වෙනිදා උපත ලබලා දියුලපිටියේ මැතිවරණ කොට්ටාසයට විශාල වැඩ කොටසක් කරපු ජනනායකයෙක්. අද මම දියුලපිටියේ මැතිවරණ කොට්ටාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට අපි එදා දැක්කා මෙතුමා මැතිවරණ කොට්ටාසය තුල අපි බොහොම කුඩා ළමයි කාලේ මොනතරම් විප්ලවීය වෙනසක් කෙරුවද කියලා. අපි අහලා තිබුණා මෙතුමට ඩඩ්ලි සේනානායක මැතිතුමා 1968 දී දේශපාලනයට එන්න කියලා ආරාධනා කරද්දී පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් වශයෙන් ඒ වගේම එතුමා ඒ වාමාංශික බලකොටුවක් වෙච්ච දියුලපිටියේ ඒ අවශ්‍යතාවය සපුරන්න නායකත්වය දුන්නා. 70 මැතිවරණයට ඉදිරිපත් වුණා. ඊට පස්සේ 77 මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක්. දියුලපිටියේ මැතිවරණය කොට්ටාසේ කියන්නේ ඔබතුමත් දන්නවා මං හිතන්නේ ගම්පා දිස්ත්‍රික්කයක් විතර අල්ලපු ආසනයේ විදිහට විශාල වාමාංශික බලයක් තියෙන ආසනයක්. 77 අතිවිශිෂ්ට ජයග්‍රහණයක් එතුමා ඒ ගම්වලට ගිහිල්ලා ගම්වල නායකයෝ හදලා පක්ෂයට වමනා කරන පිරිස ඒක රාශී කරලා ඒ ජයග්‍රහණය ලබාගත්තා. ඒ වගේම අපි මේ ජයග්‍රහණයත් එක්ක අපි දැක්කා දියුලපිටියේ මොනතරම් සීග්‍රයෙන් වෙනස් වුණාද කියලා. මම දරන්නේ වෙනත් දේශපාලන මතයක්. හැබැයි එතුමා මේ අවධියේදී දියුලපිටියට ලබා දුන්න දේ පහස අපි අදටත් විඳිනවා. විශේෂයෙන් මට මතකයි මම වයස අවුරුදු 4-5ක කුඩා දරුවෙක් කාලේ ජයතිලක මහත්මයා මාව අපේ ගමට ගෙනත් දුන්න විදුලි යෝජනාව විවෘත කිරීම සඳහා කණුවට ඔසවනවා. ඒක දේශපාලනේ තිබුණේ නැහැ. මගේ ගමට විතරක් නෙමෙයි මුළු දියුලපිටි ආසනයට ගම්පහ දිස්ත්‍රික්කයට විශාල විදිහට ඒ විදුලි යෝජනා ක්‍රම වගේම දිසා ඇමතිවරයෙක් වශයෙන් අතිවිශාල සේවාවක් එතුමා ලබා දීලා තියෙනවා. අදටත් කැලණිය මැතිවරණ කොට්ටාසේ, දොම්පේ මැතිවරණ කොට්ටාසේ, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවට මිහිරිගම දියුලපිටිය මිනුවන්ගොඩ වගේ මැතිවරණ කොට්ටාසවල ආදරයට පාත්‍ර වෙච්ච නායකයෙක්. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ කතා කරපු ඒ ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරපු ඒ ඇගයීම අපි ඇහුවා. ඒ ඇගයීම තුල තිබුණා ගරු කතානායකතුමනි එතුමාගේ ඍජු බව. එතුමාගේ කශේරුකාවේ තිබිච්ච ශක්තිය අපි එතනදී දැක්කා. එතුමා දෝෂාභියෝගයේ වෙලාවේ 1991 තනතුරු තානාන්තර පැත්තකට දාලා රටේ ජනතාව එක්ක හිටගත්තා. එතුමාගේ මරණ ගෙදරට මම සම්බන්ධ වෙච්ච මොහොතේ ගමේ හිටපු පිරිස් එදා කතා වුණා. 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ විශාල විදිහට ජනතාව ඒකරාශී කරගෙන වාම බලවේග ප්‍රදේශයේ ජනතාව මෙතුමාගේ නිවසට කඩා වදින තත්ත්වයට පත් වුණා. මේ ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියන ප්‍රශ්නාර්ථය අරගෙන විශාල පිරිසක්, එහෙම විශාල පිරිසක් ගෙදරට ආපුහම සමහර මැති ඇමතිවරු සමහර දේශපාලඥයෝ හැසිරෙන්නේ එක එක විදිහට. හැබැයි එතුමා බොහොම නිහතමානීව ජනතාව පිළි අරගෙන ජනතාවගෙන් ඇහුවේ මොකද්ද දරුවෝ උඹලා ප්‍රශ්නේ කියලා. ඒ වෙලාවේ දොස් කියපු ජනතාව හිටියා, බීමත්වාපු ජනතාව හිටියා, දේශපාලන වාසි ගණ්ඩාපු ජනතාව හිටියා. ඒ සියලු දෙනා ඉද්දි මොකද්ද දරුවෝ ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ කියලා අහපුවාම අර සියලු දෙනා නිහඬ වුණා. මේ ගැන කතා කරා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපුවාම රටට වෙන්න යන දේ ගැන කතා කරා. එතුමා එදා කෙලින් කතා කරලා කිව්වා, මම ඉන්නේ ඔබ තමුන්නාන්සෙලා ඔය දරුවෝ ඉන්න පැත්තේ තමයි මම ඉන්නේ, මමත් මේකට කැමති නෑ කියලා. ජනතාව ආපහු හැරිලා ගියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ වෙලාවේ එතුමාගෙන් අහලා තිබුණා, ජයතිලක ඇමතිතුමාගෙන් අහලා තිබුණා, ඇයි එහෙම කතාවක් කතා කරේ කියලා. එතුමා එතනදිත් ප්‍රකාශ කරේ ඒ වැඩපිළිවෙලට මම කැමති නෑ, මම විරුද්ධයි කියලා. පක්ෂයක් විදියට පක්ෂේ ප්‍රතිපත්ති ගෙනිච්චා, ජනතාවක් විදියට ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටියා. ඒක අපි දැක්කා. අද දියුලපිටියට ලැබිලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අද දියුලපිටියට ලැබිලා තියෙන බස් ඩිපෝව, ඒ වගේම බස් නැවතුම් පොළ, ඒ වගේම පාසල් පද්ධතියට ලැබෙන්න තියෙන සංවර්ධනය පක්ෂවලින් එක එක ආකාරයෙන් ලැබෙද්දී ජයතිලක මැතිතුමා ඒ දියුලපිටිය අනන්‍යතාවය නැගිටවා හිටියා. ඒ පහසුකම අදටත් අපි විඳිනවා. ඒ නිසා ඛනිජ සම්පත් ඇමතිවරයා කාර්යේ පොස්පේට් නිධිය ඒ සංවර්ධන වැඩසටහන් කරන්න, ඒ වගේම හම්බන්තොට ලුණු ලේවායේ ඒ සංවර්ධන වැඩ කටයුතු කරන්න ජාතික නායකයෙක් විදියට ඒ අවශ්‍යතාවයන් ඒ රාජ්‍ය ඇමතිවරයා විදියට ඒ කාලේ ප්‍රයෝජනෙට අරගෙන කටයුතු කෙරුවා. අපිට දේශපාලන පක්ෂභේද තියෙන්න පුළුවන්, අපි දරන මතය වෙනස් වෙන්න පුළුවන්, අපි විවේචනය කරන්න පුළුවන්. හැබැයි අපි ඇගයුතු දේශපාලන චරිත අගේ යන්න ඕන. ඒක තමයි අපේ උවමනාව. රැකිරක්ෂා විශාල ගණනක් දුන්නා. ඒ නිසා කාලෙන් කාලෙට වෙලාවෙන් වෙලාවට මොහොතෙන් මොහොතට දේශපාලනේ වෙනස් වුණත් දේශපාලනේ අමාත්‍යවරුගේ තැන ඉඳලා සාමාන්‍ය මන්ත්‍රී කෙනෙකුට ආපුවාම අද අපි දකිනවා එහෙම ඒ තැනට එන්න ගොඩක් අය බයයි. ගරු කතානායකතුමනි, ප්‍රතිපත්තිමය වශයෙන් සමහරු හිටියට සමහරුන්ට ඇමතිකම් දාලා ගිහිල්ලා ඉන්න බැරි තත්ත්වයක් තියෙන. හැබැයි මෙතුමා රාජ්‍ය ඇමතිකම අතහැරලා දාලා සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්වත් මන්ත්‍රී තනතුරුවත් නැතුව ගෙදරට ආවා. ඇවිල්ලා පළාත් සභාවට තරඟ කරලා සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කෙරුවා. ඉතින් අපි ඒක දැක්කා. ඊට පස්සේ අර කුඩා කාලේ හම්බුණාට පස්සේ ජයතිලක මැතිතුමාට මට බොහොම වයෝවෘද්ධ වෙලා ඉන්න වෙලාවේ තමයි ජයතිලක මැතිතුමා හම්බුනේ. කොහොමද දරුවෝ කියලා එදත් සිනහ මුසු මුහුණින් කතා කරා. ඒ දේශ ඒ පවුලේ උදවිය දේශපාලන මත එක එක විදිහට ජයතිලක මැතිතුමා සමග සාකච්ඡා කරත් ඒ පවුල උදවියගේ අවශ්‍යතාවයන් සහ ඒ සිතුම් පැතුම් එක්ක ජයතිලක මැතිතුමා ජීවත් වුණා. අපි ඒක අහලා තිබුණා. ජයතිලක මැතිතුමා ඕන වෙලාවක සුවාදීන මත දරන්න නිවසේ උදවියට දරුවන්ට අවස්ථාව දීලා තිබුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අද අතිමහත් ගෞරවයකින් එතුමාගේ ශෝක යෝජනාව ගේන අවස්ථාවේ අපි කතා කරන්නේ දැවැන්ත දිවුලපිටිය ආසනයේ හිටපු නායකයෙක්. දැවැන්ත නායකයෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු දැවැන්ත නායකයෙක්. ඒ නිසා එතුමාගේ අභාවය දිවුලපිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි සමස්ත ජනතාවටම දැනිලා තියෙනවා.
හලෝ.
2015 අගෝස්තු එතුමා අභාව ප්‍රාප්ත වෙච්ච වෙලාවේ නිවසට ගලාපු ජන ගංගාවෙන් අපි ඒක දැක්කා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ පවුලේ සියලුම දෙනාට දිවුලපිටියේ මැතිවරණ කොට්ටාසේ වෙනුවෙන් එතුමා කරපු ඉමහත් සේවාව වෙනුවෙන් ඒ ගෞරවය පුද කරන ගමන් ඒ ශෝකය පුද කරන්න දිවුලපිටියේ මන්ත්‍රීවරයා විදිහට මේක අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම ඒ පවුලේ සියලු දෙනාට ගම්පහ දිස්ත්‍රික්කයක් විදිහට රටක් විදිහට එතුමා කරපු අති උත්කර්ෂවත් කටයුත්ත වෙනුවෙන් ගෞරවය පුද කරන්න ශෝකය පුද කරන්න මේ අවස්ථාවක් කර ගන්නවා. වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් දිවුලපිටියේ දේශපාලනයේ බොහොම ඒ වකවානුවේ ලක්ෂ්මන් ජයකුඩි ඇමතිතුමාලා ආරිරත්න ජයතිලක මැතිතුමාලා බොහොම සුන්දරව ගෙන ගියා. එක වේදිකාවේ නැගලා දෙපැත්තට කතා කරා. බොහොම අගේ කරන්න පුළුවන් තත්ත්වයට ගෙනිච්චා. අද වෙද්දී එක සමහර වෙලාවට එහා මෙහා වෙලා තිබුණත් අද වෙද්දී විවේචන තිබුණත් එදා සුන්දර දේශපාලනයක් තිබුණා. අදටත් දිවුලපිටියේ ජනතාවේ සුන්දර දේශපාලනයේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ජයතිලක මැතිතුමන්ලා අර අපේ මයන්ත ගරු මන්ත්‍රීතුමා කිව් ආකාරයට ඒ ශ්‍රේෂ්ඨ සේවාවක් කරපු එදා හිටපු ඒ මැති ඇමතුරුන්ගේ අගය අදට දැනෙනවා, උවමනා වෙලා තියෙනවා. මතු ආත්මික නැවතත් දිවුලපිටියට ඇවිල්ලා නැවතත් මතු ආත්මිකේ වරම අරගෙන දිවුලපිටියේ ජනතාව හසුරවන්න පුළුවන් නම් හොඳයි කියන සිතුවිල්ල එක්සත් ජාතික පාක්ෂිකයෝ වගේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වගේම ඒ සාමාන්‍ය ජනතාව තුළ තියෙනවා. ඒ නිසා එතුමන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන ගමන් මම අවස්ථාවක් කරගන්නවා. සියලු දෙනාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු පවිත්‍ර වන්නආරච්චි මැතිනිය.
ගරු කථානායකතුමනි, පළමුවෙන්ම මේ අවස්ථාවේදී ආරිරත්න ජයතිලක මැතිතුමාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවට මේ ශෝක යෝජනාව ගෙනෙන අවස්ථාවේ අපේ වන්නආරච්චි පවුලේ ශෝකයත් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ශෝකයත් මේ අවස්ථාවේදී පුද කරන්නට ඕනි. විශේෂයෙන්ම ආරිරත්න ජයතිලක මැතිතුමාගේ පවුලේ අය අරුණ ජයතිලක මැතිතුමා, මధు ජයතිලක මැතිනිය ඇතුළු ඒ සහෝදරීන් අපේ බොහෝම කිට්ටු හිතවත් අය. ඒ වගේම මගේ ස්වාමි පුරුෂයා කංචන ජයරත්න පළත් සභාවේ සභාපතිතුමත් දිවුලපිටිය ආසනය නියෝජනය කරන්න. ඒ නිසා දෙවිධයකට මේ පවුලත් එක්ක මගේ සම්බන්ධකම් තිබෙනවා. විශේෂයෙන්ම අපි ආරිරත්න ජයතිලක මැතිතුමා කියපුවම අප අහලා තියෙන්නේ මේ රටේ පහළ වෙච්ච පරමාදර්ශී දේශපාලන චරිතයක්. විශේෂයෙන්ම වර්තමානයේ ජීවත් වෙන දේශපාලඥයින්ට මා විශ්වාස කරනවා. එතුමාගේ ගෙන ගිය දේශපාලන රටාව, එතුමාගේ දේශපාලන සිතුවිලි ආකල්ප, විශේෂයෙන්ම ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන්කම එතුමා ප්‍රකට කරපු දේශපාලඥ. විශේෂයෙන්ම ආණ්ඩුවක ඉන්නකොට ලාංකීය වර්තමාන දේශපාලනයේ තියෙන තත්ත්වය තමයි තමන්ගේ හදවතට එකඟ නොවුනත්, තමන්ගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවුනත්, තමන්ගේ තනතුර වෙනුවෙන් තමන් ඒ බලයේ ඉන්නට තියෙන කැමැත්ත. නමුත් ආරත්න ජයතිලක මැතිතුමා කියන්නේ තමන්ගේ තනතුරු තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධ වෙන අවස්ථාවේදී තමන්ගේ තනතුරු අර අලුයම දාපු කෙළපිනක් වගේ අතෑරපු දේශපාලක. ඒ කාරණයම වර්තමාන දේශපාලනයේදී අපිට ආදර්ශයට ගත හැකි ක්‍රියාවක්‍ය කියන එක මතක් කරන්නට. ඕනෑම දේකට බලකාමයෙන් උද්දච්ච වෙච්ච අයට හැමදේම සදාකාලිකයි කියලා සිතන මිනි මරාගෙන මංකොල්ල කාගෙන දේශපාලනය කරන සමහර දේශපාලඥයින්ට ආරත්න ජයතිලක මැතිතුමා පරමාදර්ශී චරිතයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමා ආණ්ඩුවෙන් අයින් වුණා වගේ විතරක් නෙමෙයි, ඒ වගේම දිවුලපිටිය මැතිවරණ කොට්ටාසේ එතුමා කරපු දේශපාලනය හැමෝම එක්ක ඉතාම සහයෝගයෙන් ඒ කරපු දේශපාලනය. පක්ෂ විපක්ෂ දෙගොල්ලත් එක්කම එකට ඉතාම මෛත්‍රී සහගත සිතින් දිවුලපිටිය ආසනය කරපු දේශපාලනය අදත් දිවුලපිටියේ ජනතාව ඉතාම ගෞරවණීයව සිහිපත් කරන. විශේෂයෙන් මම මේ දැන් මහින්දයාපා ඇමතිතුමා එක්කත් කතා කරන වෙලාවෙ අපි කතා කරේ ආරත්න ජයතිලක මැතිතුමා වගේ බර චරිත ලාංකීය දේශපාලනයට ඉතාම අවශ්‍ය යුගයක් මේ යුගයේ. විශේෂයෙන්ම එතුමා සංවර්ධන කටයුතු ගත්තොත් දිවුලපිටිය ප්‍රදේශයට යන අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ ජනතාව කියන්නේ 10-15,000කට රස්සා දීපු කෙනෙක්. ඒ වගේම ඒ ප්‍රදේශයේ මහා සංවර්ධන කටයුතු විශාල රාශියක් කරපු කෙනෙක්. ඒ වගේම විශාල වශයෙන් ජනතාවත් එක්ක ජීවත් වෙච්ච නිහතමානී බලෙන් උද්දච්ච නොමිච්ච පුද්ගලයෙක්. ඒ වගේම දේශපාලඥයෙක් විදිහට තමන් පෙරදුනත් ඒ පරාජයත් සමව බාර අරගෙන ජයග්‍රහණයත් සමව බාර අරගෙන ජීවත් වෙච්ච දේශපාලඥයෙක්. ඒ නිසා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ බිහිවෙච්ච ගෞරවනීය දේශපාලඥයෙක්, ඒ වගේම කෘතහස්ත දේශපාලඥයෙක්, ඒ වගේම කවමදාකවත් වංචාවක් කළා කියලා අපට කවදාවත් අහන්න නොලැබිච්ච දූෂිත දේශපාලඥයෙක් කියලා අපිට කවදාවත් අහන්න නොලැබිච්ච දේශපාලඥයෙක්. අඩුම ගානේ විපක්ෂයේ අයගින් මෙන්න මේ ආරත්න ජයතිලක මැතිතුමා මේ වගේ රාජ්‍ය බලය පාවිච්චි කරගෙන හම්බ කරපු දේශපාලඥයෙක් කියලා කිසිම දවසක අපට අහන්න නොලැබිච්ච දේශපාලඥයෙක්. ඒ නිසා තමයි අද අපට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ එතුමන්ගේ දරුවන් අපේ බොහොම හිතවත්තු, විශේෂයෙන් අරුණ ජයතිලක මැතිතුමා, මදු ජයතිලක මැතිණිය අපේ ඉතාම හිතවත්තු. ඔවුන් එක්කත් අපි සෑම අවස්ථාවකදම අපි දුක සැප බෙදා ගන්නවා. ඉතින් ඒ නිසා දේශපාලනයෙන් සතයක්වත් මුදලක් අනිසි විදිහට හම්බ නොකරපු ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගත කරමින් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වය සමගම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශපාලනය කරපු ආරත්න ජයතිලක මැතිතුමාගේ චරිතය ලාංකීය දේශපාලනයට පරමාදර්ශී චරිතයක් බව ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියමයි.
සරත් අමරුගම් මැතිතුමා.
ගරු කථානායකතුමනි, අපේ සහෝදර මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මැතිතුමා කිව්ව විදිහට ආරත්න ජයතිලක මැතිතුමත් අපි සියලු දෙනාමත් රාජාලියා පක්ෂයේ හැටියට මුළු රට වටේම ගොසින් එම පක්ෂය ස්ථාවර කරන්ට කටයුතු කරපු කාලය මට හොඳට මතක් වෙනවා. රාජාලියා පක්ෂය හැදුණු වෙලාවේ විවිධ හේතුන් නිසා ප්‍රේමදාස රජයේ හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙක්ම එළියට ඇවිල්ලා එතුමාගේ පාලනයට විරුද්ධව නව පක්ෂයක් ඇති කිරීමෙන් රටේ විශාල ආන්දෝලනයක් ඇති කරා. ලලිත් අතුලදුරුමිලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ප්‍රේමචන්ද්‍ර මැතිතුමා වැනි අය ටික කාලයක් තිස්සේ ප්‍රේමදාස මැතිතුමත් එක්ක ගැටුම් ඇති කරගත්ත අය. නමුත් එහෙම ඒ අය එළියට ඇවිල්ලා පක්ෂය හැදුවට පස්සේ අරරත්න ජයතිලක මන්ත්‍රීතුමා වැනි අය තමන්ගේ හෘද සාක්ෂිය අනුව ඒ තනතුරු ඔක්කොම ප්‍රතික්ෂේප කරලා අපේ රාජාලියා පක්ෂයට බැඳුණා. එතුමා මන්ත්‍රීවරයෙක් වශයෙන් හිටියට දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා හිටියේ ඉතාම සුප්‍රසිද්ධ ප්‍රධානාචාර්යවරයෙක් හැටියට. CWW කණ්ණංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත්ම වැදගත් සාධකයේ උනේ විශාල කැපකිරීමකින් එම අධ්‍යාපන ක්‍රමය දීප ව්‍යාප්ත කරපු ඒ මධ්‍යම පාසල්ව සෙන්ට්‍රල් කොලෙජ් වල හිටපු ප්‍රධානාචාර්යවරු. මුල් අවධියේ ඒගොල්ලන්ව හොඳට කිරලා බැලලා හොඳම ගුරුවරු තමයි ඒ මධ්‍ය මහා පාසල්වල ප්‍රධානාචාර්යවරුන් හැටියට පත් කෙරුවේ. අද වුණත් අවුරුදු 40ක් 50ක් ගියාට පස්සේ වුණත් මම දන්නවා අපේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට පවා ආපස්ස හැරිලා බැලුවොත් ඒ මධ්‍යම සභාවල පාසල්වල ඉතාම දක්ෂ ගුරුවරු තමන්ගේ ජීවිතයට බලපා ගුරුවරු හිටියයි කියලා මතක ඇති. ඒ ගුරුවරුන් අතර විශිෂ්ට ගුරුවරයෙක් තමයි ජයතිලක මැතිතුමා. මං හිතන්නේ ඔය දිවුලපිටිය ආසනය ඉස්සර මිනුවන්ගොඩ කියන ආසනේ මගේ හිතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව කාලේ මිනුවන්ගොඩ කියන විශාල ආසනයේ කොටසක්. මිනුවන්ගොඩ මන්ත්‍රීවරයා හැටියට ආවේ DS සේනායක මැතිතුමා. එතකොට එතුමාගේ කාලේ තමයි නිදහස් අධ්‍යාපනය ව්‍යාප්ත වුණේ. ඒ වෙනකොට තමයි දිවුලපිටිය ඒ පාසල ලංකාවේ ඉහළම පාසලක් නුගවෙල වෙන්න පුළුවන්. ඒ වගේම පිළියන්දල, වඳුරඹ මේ වගේ හැම තැනම වාගේ ඒ වගේම තෝලංගමුව ඒ විශිෂ්ට පාසල් අතරට මං හිතනවා දිවුලපිටිය පාසලත් ඇතුල් වුණා. ඒ පාසලට නායකත්වය දුන්නේ ජයතිලක මැතිතුමා. ඒක තමයි අද අපේ මන්ත්‍රීවරු සඳහන් කළ පරිදි DS සේනායක මැතිතුමා, ඩඩ්ලි සේනායක මැතිතුමා වැනි අයත් එක්ක ළඟින් ආශ්‍රය කරන්න මෙතුමාට අවස්ථාව ලැබුණා විශිෂ්ට ගුරුවරයෙක් හැටියට. දැන් අපේ පාර්ලිමේන්තුවේ අපිට හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. නරක පැත්ත තමයි මේ වගේ විශිෂ්ට සේවයක් කරපු අයට පාර්ලිමේන්තුවට එන්න අවස්ථා අඩුයි. ඉස්සරනම් දක්ෂ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, දක්ෂ රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්, රාජිත දන්න හොඳ දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්. ඒ අය ඒ පළාතේ ඒ කොට්ටාස ක්‍රමය තිබුණ නිසා ඒ කණ්ඩායමේ විශ්වාසය දිනාගෙන පාර්ලිමේන්තුවට එන්න අවස්ථා සැලසුණා. නමුත් මගේ හිතේ මනාප ක්‍රමය තුළ ඒ එවැනි අවස්ථා ගොඩක් ගිලිහි ගියා. නමුත් 1977 වෙනකොට තිබුණේ කොට්ටාස ක්‍රමය. දිනේෂ් මගේ හිතවත් මන්ත්‍රීතුමාට මතක ඇති. 77 කොට්ටාස ක්‍රමය තමයි. ඒක පස්සේ තමයි නැති කරේ ජයජයවර්ධන මහත්මයා. ඒ කොට්ටාස ක්‍රමය තුලින් තමයි ජයතිලක මහත්මයා දිවුලපිටිය නියෝජනය කරමින් ආවේ. ඉතින් එතුමාට මට මතකයි අපි එතුමාගේ අවමංගල්‍යයට ගියාම කිසිම වාදභේදයක් නැතුව එතුමාගෙන් ඉගෙන ගත්ත දහස් සංඛ්‍යාත ශිෂ්‍යයින් ඇවිල්ලා එතුමාට ඒ ගෞරවය පුද කරා. ප්‍රේමදාස මැතිතුමාගේ කාලයේදී අපි රාජාලිය වෙනුවෙන් රැස්වීම් තියෙනකොට රට වටේම රාජිත්‍ර හොඳට මතක ඇති. එක්තරා විදිහක මර්ධනයක් දියත් කරලා තිබුණා. පන්නල රැස්වීම මට මතකයි පන්නල. දැන් ඒකේ ඒ කාලේ හිටපු සමහර අය ඇමතිවරු හැටියටත් ඉන්නවා. අපි අද අපි වේදිකාවේ ඉන්නකොට ලලිත් ගාමිණී ආදී තිලක අපි ඔක්කොම හිටියයි වේදිකාවේ. ගැහුවා බෝම්බ. ඔව් දැන් ගාමු අය ගුටි ගාමුත් අය දෙගොල්ලම එක පැත්තට ඇවිල්ලා තියෙනවා දෛවයේ සරදමක් ඇටියට. ඒක අපිට පිළිගන්න වෙනවා. වාසනාවට ඒ ග්‍රෙනේඩ් එක ගිහිල්ලා උඩ තිබුණ වයර් එක වැදිලා ආපහු ගියා අපි බලාගෙන ඉඳිද්දි. අපි ඔක්කොම රිංගුවා මේසයට. එතන ගිහිල්ලා පුපුරලා අපේ පාක්ෂිකයෝ මගේ හතර පහ දිනේ මිය ගියාද. ඉතින් ඒ වගේ මර්ධනකාරී පසුබිමක තමයි අපිට රාජාලය වෙනුවෙන් වැඩ කරන්න. තව අපේ හිතවත් අපේ ලොකුගේ මැතිතුමා ඉන්නවා. ලොකුගේ මැතිතුමත් දියත් කරා ලොකු සටනක් අපිට විරුද්ධව. ලලිත් අතුලත් මුදලි මහතේ කකුලත් කැඩුවා. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තියෙද්දි තමයි අපි රට වටා ගිහිල්ලා අත් වශයෙන් අපේ ඔක්කොම අන්තිම කැමති පත්‍රය ලියලා ඔබතුමාට මතක ඇති. අන්තිම කැමති පත්‍රය ලියලා තමයි දේශපාලනය කරේ. හෙට මැරෙයිද කියලා දන්නේ නැහැ. මෙතුමාගේ රාජිත මැතිතුමාගේ ඇඟේ තවම තියෙනවා ඒ යකන ගුලි. ඉතින් ඒවත් අපි මතක තියාගන්න ඕනේ. බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ ගරුසරු නැතුව එක එක්කෙනාට බලිනවා, විවේචනය කරනවා, පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩනවා. හොඳට මතක තියාගන්න, ඒ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුත් විශාල සේවයක් කරලා ජීවිතයේ පරදුවට තබා තමයි මේ අපේ දිනේෂ් මැතිතුමා, අපේ ගජදීර මැතිතුමා වැනි අය පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් ඒත් එක්කම මෙතුමා ගැනත් අපි අනුස්මරණය කරන්න ඕනේ. හොඳ ප්‍රසිද්ධ ගුරුවරයෙක්, ඒ පළාතේ හැම දෙනාම සලකපු කෙනෙක්. මං හිතන්නේ වැරදක් නෙමෙයි එතුමා 77 ඡන්දය දිනු. එතුමාගේ මේ තරම් ලොකු පක්ෂ ભેදයකින් තොරව විචාර ගෝල සංඛ්‍යාවක් හිටියා. ඉතින් ඒවා ඔක්කොම අයින් කරලා දාලා, එතුමාට මගේ හිතේ නියෝජ්‍ය ඇමතිකමකුත් තිබුණා, ඒවා ඔක්කොම අතහැරලා දාලා ආවා ඒ දේශපාලන සටනට. අපි ඒ වෙලාව ගරු කරන්න ඕනේ. මොකද අද වගේ නෙමෙයි තිබුණේ ගල් රෝලයක්. ආණ්ඩු බලය කියන්නේ ගල් රෝලයක් තිබුණේ ඒ කාලේ. කිසිම කෙනෙකුට විරෝධය පාන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නීතියෙන් නොඑක් විදිහේ තර්ජන ගර්ජන කරනවා. අපි මතක තියාගන්න ඕනේ දැන් විවේචනය කරනකොට ඒ නිදහස අද තියෙනවා. ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්, පෙළපාලි යන්න පුළුවන්. ඒ කාලේ එහෙම කරන්න බෑ. ඒ කාලේ ඒ තීන්දුව අරගෙන සටන් කරපු අය ගැන අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. බොහොම අමාරු තත්ත්වයක් තියෙද්දි දේශපාලනය කරා. දැන් මෙතන අපි විවේචනය කරන අයත් ඉස්සර දුන්නේ නැහැනේ. ගරු කතානායකතුමනේ මේ ශාලාවේ බෝම්බ ගහලා එක මන්ත්‍රීවරයෙක් නැති වුණා, මොරවක මන්ත්‍රීතුමා. ඉතින් ඒ වාගේ කාලයක් අපි මතක් කරනකොට මෙතුමා ගැනත් අපි ඉතාම ගෞරවාන්විතව කතා කරන්න ඕනේ. එතුමා රාජාලියා පක්ෂය වෙනුවෙන් ඔබතුමා හොඳට දන්නවා ඒ කාලේ ගම්පහ අපට හොඳ ශක්තියක් තිබුණා. ඒ වගේම SD බණ්ඩාරනායක මැතිතුමත් හුඟක් සහය දුන්නා. ඉතින් ඒ විදිහට එතුමා ලංකා දේශපාලනයේට හොඳ තැන්පත් බවක්, හොඳ ගැඹුරු අවබෝධයක් සහ මිත්‍රශීලීකමක් ලබා දුන්නා. දැන් ඔබතුමාලත් පිළිගන්නවා ඇති විරුද්ධ පක්ෂයේ ඉන්නකොට තමයි සහෝදරත්වය වැඩි වෙන්නේ. ඒක ඇත්තද මොකද මන් දන්නේ නැහැ වර්තමානයේ දිහා බලනකොට. නමුත් සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ඔක්කොම එකට යනවා එනවා කනවා බොනවා යාළුවන්ගේ ගෙවල් වල ඉන්නවා නේද රාජ්. ඒ ජීවිතයේ අමාරුයි, නමුත් ඒක එක්තරා සුන්දර බවකුත් තියෙනවා. ඉතින් ඒ කාලේ අපි මතක් කරන්න ඕනේ මෙතුමා ගොඩාක් අපට උදව් කරා. අපි මේ පැත්තට ගියාම හැම තැනම එතුමාගේ හිටියා ශිෂ්‍යයින්. මට මතකයි අපේ පළවෙනි රැස්වීම අපි ගම්පහ තිබ්බ රැස්වීම. ඒ රැස්වීමෙදිත් එතුමා ප්‍රධාන කාර්යභාරයක් කරා. නමුත් ඒකේ උච්ච අවස්ථාව වුණේ හදිසියෙම SD බණ්ඩාරනායක මහත්තයත් ඇවිල්ලා මේ ජනතාව අතරින් ඇවිල්ලා අපේ වේදිකාවට දැක්කා. ඉතින් මේ වගේ හොඳ දේවල් අපිට නිතර මතක් වෙනවා. ඒ හින්දා එතුමාගේ අභාවය ගැන අපේ කනගාටුව එවගේම ඒ කාලේ අපේ සහෝදරත්වය මතක් කරමින් එතුමාට නිවන් සැප ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක හිටපු ඒ සගයින් හුඟ දෙනෙක් අද ජීවතුන් අතර රැ. ඒ හුඟ දෙනෙක් ආරියරත්න මහත්මයා තලං සම්පත තිබුණා සාමාන්‍යයෙන් වයස්ගතව මිය යන්න. නමුත් අනිතායි හුඟ දෙනෙක් විවල්පම අවුරුදු 30 ගණන් ඒගොල්ලන් වයස 30යි 40යි එවැනි කාලේ මිය ගියා. එහෙමනම් එකට අපි ඉඳලා එකට සටන් කරලා එහෙම මිය ගිය අයට අඩු ගානේ අපේ ගෞරවය සහ අපේ හෘදයාංගම මතකය අවදි කිරීම අවශ්‍යයි. අපේ සහෝදර ආරියරත්න මැතිතුමාටත් නිවන් සැප පතමින් මගේ වචන ස්වල්පය අවසන්.
මයි බොහොම ස්තුතියි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු ආරියරත්න ජයතිලක මැතිතුමාගේ අභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාවන් අනුමත කරමින් මම දේ සමග එක් වීමට කැමැති. රැස්වීම වලට අදාළ නිල වාර්තා හැන්සාර් පිටපත් ශෝකයට පත් පවුලේ අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මම නියෝග කරමි. ජනතාව සමග ජීවත් වෙමින් ජනතාවට ආදරය කරමින් ඉතා චාම් ආදර්ශවත් ජීවිතයක් ගත කළ ආදර්ශවත් නායකයෙක් වශයෙන් මම ගරු ජයතිලක ආරියරත්න ජයතිලක මැතිතුමා මේ අවස්ථාවේදී සඳහන් කරනවා. සභාව කල්පදීම ගරු සභානායකතුමා
පාර්ලිමේන්තුව ජූලි 4 සවසට
කල්තබැවිත්ම යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමා විසින් අප වෙත අනුමත කරන ලද පසුගියදා මර්ධනයට ලක්වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ඒ අයගේ ඉල්ලීම වෙනුවෙන් ඒ වගේම රජයේ වෛද්‍ය වරුන් GMO එක කරන ලද ඉල්ලීම් සැලකිල්ල නොගැන ඇතිවී තිබෙන අර්බුදය ඉතාම ජාතික වශයෙන් හානිකර තත්ත්වයක් මවට පරිවර්තනය වෙලා තිබෙනවා. අද එයින් රජයට මඟ ඇරින්න බෑ. රජයක වගකීමලින් එකක්, මේ පාර්ලිමේන්තුවේ වගකීමලින් එකක් රටේම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට බලපාන රෝහල් වෛද්‍යවරු වැඩ කරන තත්ත්වයට පවත්වාගෙන යන අපේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීම, උසස් අධ්‍යාපනය විශේෂයෙන් ඒ ඇතුළේ ඉන්න ශිෂ්‍යාවන් ශිෂ්‍යන්ගේ ඓතිහාසිකම් අධ්‍යාපනය ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම, මේ ප්‍රශ්න දෙක මත තමයි මේ අර්බුදය උත්සන්න වී තිබෙන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 8000කට වැඩිය වෛද්‍ය විද්‍යාවල පමණක් දවස් 500ක සත්‍යාග්‍රහයක් ඊයේ වෙනකොට අවසන් වුණා. අවසන් වෙලා නැහැ. ඒ අවසන් කරන්නට තමයි පොලිස් මැර බලය ඔවුන්ගේ ඔළු පලා දමමින් ශිෂ්‍යාවන් අදත් රෝහලේ ඉන්නවා. තුවාල ලැබූ 88කට වැඩි දෙනෙක් රෝහල්ගත වෙන්න සිද්ධ වුණා කරු කතානායකතුමනි. ඒ වගේම අපේ භික්ෂූන් වහන්සේලා රෝහල්ගත වෙලා තියෙනවා. ඊයේත් රෝහලේ ඉන්න භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගත්තා. මේ විදිහට තමයි රජයේ මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ දරන්නේ. ලහිරු විදේශීකර අන්තර් විශ්වවිද්‍යාල කැඳමුකරු අද දවල් අත්අඩංගුවට ගත්තා. ඔහු සමග මොරටු විශ්වවිද්‍යාලයේ හා තවත් ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. රෝහලේ තුවාල ලැබූ අය තවමත් 10ක් ඉන්නවා. කාන්තාවන් ශිෂ්‍යාවන් පිරිමි සහ ඉතින් මාස 6ක් මේ පීඨයන් වහලා උසස් අධ්‍යාපන අංශේ බාර කිසිවකට කියන්න බෑ. වෛද්‍ය පීඨයන් වල ඉන්නේ ශිෂ්‍ය විතරන්නේ, මහාචාර්යවරු ආචාර්යවරු ඒ අය කියන මේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. වැරදි විදියට වෛද්‍යවරු බිහි කරන සයිටම් ආයතනය පිළිගන්න බැහැ. මේකයි ප්‍රශ්නේ. පිළිගන්න බැරි ඇයි? පිළිගන්න බැරි බොළඳ කතා කියන්න එපා මහාචාර්යවරයා. ඇමතුමා, මම ගෙනාපු කිසි පනතක් නෑ. මම ගෙනාපු කිසි පනතක් මම සංවිධායකවරයා හැටියට මෝඩ කතා කියන ඇමතිකන් දරපු පලියට රාජිත සේනරත්න ඔය මෝඩ කතාව කිව්වේ නෑ තාම. අනිතගේ මෝඩ කතා මම සභානායක මම මේ ගවර්න්මන්ට් විප් පැටියට උදේ ඉඳන් හවස් වෙනකන් තියෙන ලියකියවිලි ගේනවා. කවුද අසංකරේ මේක? මම ලැජ්ජ නැතුව කියන අසංකරේ ඔබේ ඔබේ ඇමති දේශපති දිසානායක හැම දෙයකටම අසංකල අවුලක් ඇති කරා මේ රටේ. ඒ පැත්තෙන් මෙහාට ආවා, මේ පැත්තෙන් එහාට ගියා. ඉතින් දේශපාලනයක් තියෙනවා නම් එහෙම හැසිරෙන්නේ නැහනේ. දැන් ගායන්ත කරුණාතිලක අද ගේන හැම කියවන හැම කොල්ල කෑල්ලකම එයා ගත්ත තීරණද? නැහැ. ඉතින් ගරු කතානායකතුමනි, ආණ්ඩුව ගිය සුමාන දෙකේ කෝටි ගාණක් වියදම් කරලා තියෙනවා මේ බොරුව පෙන්නන්න රටට. මේ බොරුවක්. නමුත් ඒ බොරුව පෙන්නලත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේකට රැවටුනේ නැහැ. ඉතින් මගේ මිත්‍රයා ගැන මම වැඩමක් කාලේ ගත කරන්නේ නැහැ. මම කතාව මෙන්න එකක්. මගේ මිත්‍ර අපේ එකට සටන් කරේ සෞඛ්‍යමතුතුමයි මමයි. මහපාරේ එකට විජේ කුමාරතුංග එක්ක උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඇති කරපු වෙලාවේ. මේ විදියට මේකට විරුද්ධ වුණා. අවසානයේ විරුද්ධ වුණා. මොකද කරේ? ලංකාවේ තදබලම පාලකයා හැටියට අපි කවුරුත් දන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනසතු කරා එක. මේක වැරදි. ශිෂ්‍යයන් කියන දේත් මහාචාර්යවරු කියන දේත් හරි. ඒ නිසා මම අවසානයේ ජනසතු කරනවා කියලා. ඉතින් වැරදි දෙයක් සිදු වෙලා තියෙනවා නම් ඒ වැරදිදී එළිදරව්වී තිබෙනවා. දැන් තමුන්නාන්සලා මම කියවන වර්තමාන ජනාධිපතිතුමා සෞඛ්‍යමතුමා හැටියට මේ පාර්ලිමේන්තුවේ කියපු දේ 2012 නොවැම්බර් 22 හන්සාඩ් වාර්තාව. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේම රෝහලේ ශික්ෂණ රෝහලක් විදියට අපි පිළිගෙන නැහැ. ලියාපදිංචි කරලත් නැහැ. අපි බාහිර රෝගී වෛද්‍ය මධ්‍යස්ථානයක් විදියට පමණක් පෞද්ගලික රෝහලකට දෙන ලියාපදිංචිය දීලා තියෙන්නේ. ඒ අරන්න ශික්ෂණ රෝහලක් විදියට අපි පිළිගෙන නැහැයි කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. නීතියෙන් පිටස්තරව කිසිදු දෙයක් අප කර නැහැ. ගරු මෛත්‍රපාල සිරිසේන සෞඛ්‍ය ඇමති. එතකොට ශික්ෂණ රෝහලක් නැතුව වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්න බෑ. මේක තමයි SLMC එක පනවපු එක කොන්දේසියක්. SLMC එක වාර්ෂිකව නිවේදනයක් කරනවා මේක මේ වෛද්‍ය විද්‍යාලයට එවැනි සුදුසුකම් නැහැ. දෙක, මේ වෛද්‍ය විද්‍යාලය මම කිරියල් ඇමතිතුමා කියෝප එකකුත් කියවනවා. මොකද එයා කියවලා තියෙන වැරදි දේ එයා දැනගන්න ඕනේ නිසා. ගරු කතානායකතුමනි, මම වැඩි වේලාවක් ගන්න නැහැ. මේක මේවා සභාගත කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම හන්සාඩ් වාර්තාවට සභාගත කරනවා 1978 නිවේදනය. ඒ වගේම මේ සයිටම ආයතනයේ පළවෙනියෙන් පටන් ගත්තේ තාක්ෂණ කලාපේ. තාක්ෂණ කලාපේ වෛද්‍ය පීඨයක් පටන් ගන්න බැහැ. ඉට් ඉස් ෆෝ ටෙක්නොලොජි. මගේ මිත්‍ර අමුණුගම ඇමතිතුමා දන්නවා ඇති. එතකොට ඒකට අවසර ගත්තේ සවුත් ඒෂියා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන් මැනේජ්මන්ට්. දැන් නෝ මෙඩිසින්. මේ විදිහට තමයි BOI එක අවසර දුන්නේ. ඒ අදාළ කඩදාසි මම සභාගත කරලා හන්සාඩ් වාර්තාවට පත් කරනවා. එතකොට මේක පළවෙනියෙන්ම නීති විරෝධීව පත් කරා රුසියාවෙන් උපාධියක් ලැබෙනවා කියලා. රුසියාවේ වෛද්‍ය විද්‍යාලයේ පස්සේ අයින් වුණා. ඊට පස්සේ මේකට සුදුසුකම් නැති බව අත්සන් කරන ලද ගැසට් කරන ලද නිවේදන අනුව තිබෙනවා. අවුරුදු 4කදී මේ ආයතනය මූලික සුදුසුකම් දිය යුතුව තිබුණාය කියලා ආණ්ඩුව කියනවා. එහෙම දීලා නැහැ. අවුරුදු මාසයක් ඇතුළතදී ට්‍රස්ට් එකක් පීටවන්න ඕනේ 51%කින්. ඒ නීතිය උල්ලංඝනය කළා. මේ විදිහට මේ කොන්දේසි මාලාවම උල්ලංඝනය කරලා අවසානයේදී SLMC එක ඉතා පැහැදිලිව කිව්වා මේ ආයතනය පිළිගන්න බෑ. දැන් ආණ්ඩුව කියන්නේ කොහොමද මේ ආයතනේ හරි කියලා? ආණ්ඩුවේ ඇමතිතුමාලම ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේකට ශික්ෂණ රෝහලක් නැහැ, අවිස්සාවේල්ලටයි හෝමාගමටයි යන්න කියලා. හෝමාගම අවිස්සාවේල්ලේ අඩුපාඩුකම් රහසක් තියෙන රෝහල් දෙකක්. එතනම ආණ්ඩුව පිළිගන්නවා ශික්ෂණ රෝහලක් නැති වෛද්‍ය විද්‍යාලයක්. එතකොට ශික්ෂණ රෝහලක් නැති වෛද්‍ය විද්‍යාලයකින් බිහිවන අඩු පුහුණුකම් ඇති වෛද්‍යවරයෙක් ලංකාවේවත් පිටරටවත් පිළිගන්නේ නැහැ. SLMC එක විතරක් නෙමෙයි, කොහෙවත් පිළිගන්නේ නැහැ. එතකොට ගරු කතානායකතුමනි, මම මේ කාරණාව සඳහන් කරමින් මම ඊටම කැමැත්තෙන් කියනවා මේ කාරණේට අවසාන වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා යවපු ලිපිය. වැඩි කල් නෙමෙයි, මේ මාසේ මුල chairman saitam ekata yawapu lipiya secretary dc disanayaka the parents association of the fourth batch students studying at saitam has submitted an appeal to the ministry on the above matter regarding attempt of conducting an invalid mbbs examination for the fourth batch by saitam I table this and I would like this to get into the hansard meva wasan karanna ba me wasan karanna dani ka wenuwenda pudgale dennege vyaparayak nemei wedagath wenne vaidya vidyalaya kiyanne la mulu mahat vaidya shastraye gunaatmaka bawa you can't produce half baked doctors in sri lanka this is the national issue today garu ape vaidya waru ada wedawarjane kiyilla na eyalata tarjane karanawa man ugannannam oyagalanta paadama kiyala මොන පාඩමක්ද උගන්වන්න පුළුවන් වෛද්‍යවරුන්ට තේරුම් ගන්න එහෙම කතා කරන ඇමතිවරු තමන් තම පාඩම් ඉගෙනගෙන ගෙදර යන්නයි ඉතිහාසයේ උගන්වලා තියෙන්නේ සාධාරණ වෙන්න ආණ්ඩුව සාකච්ඡා කරන්න මේකට විසඳුම් මාර්ගයක් සාධාරණව ගන්න පොලිස් බැටන් ප්‍රහාර STF එක ගෙනල්ලා පහර දුන්නේ කවුද කවුද මේ නියෝගය දුන්නේ ඇයි මේ අය පහර දුන්නේ ශිෂ්‍යයන්ට මේ විදියට වෛද්‍යවරු ඊයේ වැඩ වර්ජනය අද නොනවත්වා වැඩ වර්ජනයක් ප්‍රශ්නේ විසඳන තුරු ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැති. මේ වැරදි නීති රීති උල්ලංඝනය කරන සයිටම් ආයතනයේ මේ උත්සාහ දරන දේ නිසා 8000ක් බිහි වෙන්නට ගමන් කරන වෛද්‍යවරු ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අද පන්ති යන්නේ නැති තත්වයක් ඇති කරනවා. ඒක නිසා ආණ්ඩුව ඉතා සාධාරණම මේ ඔව් මම සභාව මම අවසන් කරන අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහජනයා වෙත කරන දැනුම් දීම මේ ආයතනය වළංගු නැහැ කියලා SLMC the annual advertisement how can the higher education ministry say we do not know how can the ministry of health say we do not know SLMC is the only authority that has been created by a parliamentary act there is no other authority that can recognize or award an MBBS for to are registered to practice in the medicinal field no I am coming to an end you but raise I, your point of order later on please ngama any some meva sabhagata karanne garu kathanayaka tumani me bandawagat shishyange lipiyak nama kiyewwa walangu nathi vibhagayak pawathuna wahama nawattanne kiyala me maase එම හැසිරෙන්නේ නැති ආයතනයක්.
හොඳයි ගෞරවනීය.
අනි හිතුවක්කාරකමට
මේ
හැසිරෙන ආයතනේ මම කියනවා මේ මේ ආයතනය change of views වලට UD එකට ගෙවන්න උනා මිලියන ගාණක් වන්දියක්. මේ නීති විරෝධී වැඩ කරන ආයතනයක්. මිලියන ගාණක් වන්දියක් නියම කරා. ඊට අතිරේකව Ceylon Today that is last week front page headlines the validity period has expired how are they functioning whom are you trying to defend
hondai garu mantrituma welawa avasanai karna karana
ape rate vaidya shastare
hondai
vinashayakata pat nokara vaidya adhyapane vinashayata pat karana nokata 8000 ku ape rate vaidya shishyange illimat e wagema dahas gananak ku ape saukhya sewaye mehewana වෛද්‍යවරුන්ගේ ඉල්ලීමට කන් දෙන්න කියලා ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට
හොඳයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා
එහෙම නැත්නම් මර බලය දාලා
පොයින්ට් ඔෆ් ඕඩර්
වර්ධනය කරන්න බෑ කියලා
ගරු මන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු කථානායකතුමනි අද මේ ප්‍රශ්නයට මූලිකව හේතු වෙලා තියෙන පහුගිය ආණ්ඩුව කාලේ තමයි මේ සයිටම් එක ඇති වෙලා
තියෙනවා. ඒක අපි විවාදයේදී ගන්න පුළුවන් කතා කරනවා.
කරු මට පැහැදිලි කරගන්නවා කරු. කථානායකතුමනි පැහැදිලි කරගැනීමක් මට පැහැදිලි
කරගන්නතුමාගෙන්
මට පැහැදිලි කරගැනීමක් අවශ්‍යයි. මම ආධුනික මන්ත්‍රීවරයෙක් හැටියට මට පැහැදිලි කරගැනීමට අවශ්‍යයි. ගරු හිටපු අමාත්‍යතුමා ඒ කාලේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක්. මේකේ ගේනකොට එතුමට විරුද්ධව තිබ්බා. දැන් මේ මොනවද කතා කරන්නේ? එතුමට
එතුමට
මේකට විරුද්ධ වෙන්න
හරි වී ගොහෙට
දෙවද ජනාධිපති
දරු රමේෂ් පදින්න වරි ආචාර්ය වරි දොස්තර වෛද්‍ය රමේෂ් පදින්න මහත්මයා
ගරු කථානායකතුමනි
ඕඩර් ප්ලීස්
දරු
මේ විවාදය අරන් යන්න
ගරු රමේෂ් ගරු දිනේෂ් ගරු කථානායකතුමනි ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාව ස්ථිර කරන ගමන්ම
ලංකාවේ නැවත වතාවක් 1988 වකවානුවට 89 වකවානුවට පෙර ආතුව මේ රටේ මතුවලා තිබුණු අඳුරු සෙවණැලි නැවත වතාවක් ශිෂ්‍ය අරගලහරහා මතුවෙන වකවානුවක් ඉස්මතු වෙමින් පවතින බව ඉතාම කනගාටුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සටන එදා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා හිටියා වගේම එදා මෙතන සඳහන් වුණා මේ සෞඛ්‍ය මාත්‍ර රාජේෂ් සේනාරත් මැතිතුමා මේ සටන හිටියයි කියලා අපි අහලා තුන එතුමලා කතා කරනවා. අපි මේ සටන් වල ඉඳලා හිටියා මේවා ජනසතු කරන්න කතා කරා කියලා බොහොම උජාරුවෙන් මේ ප්‍රශ්නෙට එන්න කලින් අපි දැකලා තියෙනවා ඔබතුමාලා කතා කරලා තියෙනවා මේවා ජනසතු කරා කියලා ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කතා කරා. අද අද නෑ ඔබතුමාලා මේ සටනේ
කොළඹ උපාධිය ලබා දෙන්න එපා කියන ස්ථාවරේ.
හරි අන්තර්ජාල විද්‍යාල මණ්ඩලයේ ජනසතු කරා. අන්න ඔබතුමාගේ ප්‍රවේශය ඔබතුමාගේ ප්‍රවේශය ගන්න අපි කියනවා එහෙනම් සයිටම් එකට වෛද්‍ය ලංකාවේ වෛද්‍ය උපාධිය ලබා දෙන්න එපා ආරම්භ කරපු විදියට රුසියානු වෛද්‍ය උපාධිය ලබා දෙන්න ඔබතුමා තීරණය කළ කටයුතු කරන එක තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමාලා කරපු සටනේ ඒ පදනම තමයි අදත් සයිටම් විරෝධී සටනේ තියෙන්නේ. ඒ නිසා මේක පෞද්ගලික කාරණයක් නෙමෙයි මේ සටනට දේශපාලනේ අමුණගෙන තියනවා කියලා අපි දැක්ක මැතිතුමිය කතා කරනවා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මේක ඓතිහාසිකව ලංකාවේ ශිෂ්‍යයින් නිදහස් අධ්‍යාපනයට එරෙහිව මේ රජයන් කටයුතු කරනකොට සෑම විට මීට එරෙහිව ශිෂ්‍ය බලවේග ගොඩනැගුණා. ඒකට දේශපාලනයක් නෑ දේශපාලනින් මෙහෙවන හස්තයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔවුන්ට හැඟීමක් තිබෙනවා වේදනාවක් තිබෙනවා. ඒ නිසා තමයි වෛද්‍ය ශිෂ්‍ය 8000ක් විතරක් නෙමෙයි ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලබණ්ඩලේ ප්‍රමුඛව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සෑම කෙනෙක්ම හැඟීමෙන් එළියට බහලා තියෙන්නේ තමුන්ගේ අධ්‍යාපන අයිති අහෝසි වෙනවායි කියන බොහොම පැහැදිලි කාරණය නිසා. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව කියනවා අපි දේශපාලන පක්ෂයක් හැටියට ඒකපත් විපක්ෂය අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එකක් මේ රටේ තියෙනවට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒක ප්‍රමිතිගතව තත්වෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඇතුල් වීම සඳහා පැහැදිලි ක්‍රයිටීරියා එකක් තියෙන විශ්වවිද්‍යාලයක් වෙන්න අවශ්‍ය. හැම නැතුනොත් ප්‍රබල ගැටලුවකට මේ රට තල්ලු වෙලා යනවා කියන කාරණේ බොහොම පැහැදිලි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ උදාහරණයේදී 188ක් තියෙනවා ඉන්දියාවේ. මේ බොහොම පැහැදිලිව තියෙනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලෝකේ වැඩිම තියෙන්නේ අපේ අල්ලපු රටේ ඉන්දියාවේ. ඔවුන්ගේ සෞඛ්‍ය දර්ශකවල තත්ත්වය කොහොමද? WHO එක කියනවා ලංකාව දැනට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එකක්වත් නැතුව WHO රෑන්කින් එක 76 තියෙනකොට ඉන්දියාව ඉන්නේ 112 වෙනි ස්ථාන. ඉන්දියාවේ තියෙනවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 188ක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුණයි කියලා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයක් ඇති වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා තමයි නැවත නැවත අපේ ආණ්ඩුව මේ පනත ඉදිරිපත් කළායි කියලා නැවත නැවත මේ පාර්ලිමේන්තුව කියනවා. ඔව් අපි පිළිගන්නවා මේ පාර්ලිමේන්තුවේ පනතක් මේ සයිටම් එක උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට කටයුතු කරපු SB දිසානායක ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ වැරද්ද හැමදාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ආණ්ඩුවට පටවනවා. අපි අහනවා ඒ වැරද්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට එතුමට පටවනවා නම් SB දිසානායක ඇමතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම පිළිබඳ කාරණය අපේ ආණ්ඩුව හිටපු සෞඛ්‍ය ඇමතුමා මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා එදා 2012 කියලා තියෙනවා. මේක පිළිගන්නේ නැහැ. නැවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් මේක පිළිගන්නේ නැහැ. අපි මේ කටයුතු අනුමත කරන්නේ නැහැ කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට කිසිම සැකක් බියක් නැතුව කියලා තියෙනවා. ඒ කියලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හිටපු ඇමතිවරු අද ඕන තැනක ඉඳගෙන කතා කරන්න පුළුවන් ඒ කරපු කුණු ගොඩවල් සියල්ල එතුමාගේ පිටට දාන එක සාධාරණ නැහැ කියන කාරණය අපි බොහොම පැහැදිලිව මෙතෙන්දි කතා කරන්න අවශ්‍යයි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව මති මතාන්තර රාශියක් තිබෙනවා. හැබැයි ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරුන් බිහි කිරීමෙන් අනතුරට පත්වන්නේ කවුද කියන කාරණේ බොහොම පැහැදිලිව අපි සෑම කෙනෙක්ම සිතේ දරා ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි කියනවා මේ මූලික එදා ඔබතුමාලා කියවා මේ බොහොම පැහැදිලිව දන්නවා ගරු කතානායකතුමනි වෛද්‍ය අධ්‍යාපනයේ මූලික ප්‍රමිතීන් වෛද්‍ය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මූලික ප්‍රමිතීන් ගැසට් කරන්නේ කියන කාරණය නඩු තීන්දුව සඳහන නඩු තීන්දුව තියෙන සෑම දෙයක්ම හරි කියලා අපි කියන්නේ නැහැ. නීතිය යුක්තිය හොඳයි ගරු කතානායකතුමනි නීතිය යුක්තිය වෙන්නේ නැහැ. නීතියක් හැටියට තීන්දුවක් දෙන්න පුළුවන්. හැබැයි ඒ නීතිය යුක්තිය බවට පත් වෙන්නේ නැහැ. හැබැයි අඩු ගන්න එකක් තියෙනවා මූලික ප්‍රමිතීන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූලික ප්‍රමිතීන් ගැසට් කරන්න සෞඛ්‍ය ඇමතිතුමාට යුතුකමක් තිබෙනවා. මේක එතුමා මූලික කාරණයක් සඳහා හැටියට පිළිගන්න. ඊට පස්සේ ඉන්න ශිෂ්‍යෝ ගැන ගැටලුවක් තියෙනවා නම් සයිටම් විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබෙන දරුවන් පිළිබඳ කාරණේ දෙවනුව සලකන්න පුළුවන්. හැබැයි මූලිකව ඉල්ලීම් කොන්දේසි කීපයක් ඉටු කරන්න අවශ්‍යයි. තමයි ඇඩ්මිෂන්ස් කරුණාකර අදරවත් මෙච්චර ගැඹුරු ප්‍රශ්නයක් තියෙද්දි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සෑම කෙනෙක්ව බාරට බහැලන දිද්දී ඔවුන්ගේ ඔලු පළද්දී සතිපතා ලේ සොලවද්දී මරණීය තුවාල සිදු කරන මට්ටමට මේ අරගල උග්‍ර වෙලා තියෙද්දී ඇඩ්මිෂන් සයිටම් ආයතනයට දරුවන් ඇතුල් කර ගැනීම අද නවත්වන්න පුළුවන්. මේක සුළු කාරණයක්. මේ ආණ්ඩුවට ජනතාව ගැන හැඟීමක් තියෙනවා නම් මේ කරගෙන ආපු කාගේ අතින් වැරද්ද වුණත් ඒ වැරද්ද අඛණ්ඩව කරගෙන යන එක නෙවෙයි වගකිව යුතු රජයක යුතුකම. ඒක කරන්න තමයි වෙනසක් කරන්න තමයි ඒක මේ යහපාලන රජය පත් කරලා තියෙන්නේ. ඒ නිසා හැමදාම
අවසාන කරන්න කරු
දරුවෝ පාර ඉන්නවා ඔවුන්ගේ ඔලු පල්ලා ලේ හලලා මහමග රස්සියාදු කළා ඒ අම්මලා තාත්තලා සදා දුකටපත් කරන එක නෙවෙයි වගකිව යුතු රජයක යුතුකම. ඒ රජයේ යුතුකමත් රැහුම්කම් දෙන්න මූලික ප්‍රමිතියෙන් ගැසට් කරන්න දරුවා නැතුලත් කර ගැනීම සයිටම් එකට නවත්වන්න ඊට පස්සේ රජයේ ජන සතු කරනවද නැද්ද කියන කාරණේ දෙවනුව සාකච්ඡා කරලා බලලා ප්‍රමිතියකින් යුත් ඉහළ මට්ටමේ වෛද්‍යවරුන් මේ රට බිහි කරන ක්‍රමවේදයක් සකස් කරන්න අපි එකට විරුද්ධ වෙන්නේ නැහැ. අපි එකට පුළුවන් සහයෝගයක් දෙන්න මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙන යන්න එපා කියලා ඉතාලම කාරණු කිව්වා.